තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා. එක්තරා රූපවාහිනී නාලිකාවක මගින් රාත්‍රී 9:30ට ප්‍රචාරය වූ වැඩසටහනක් මගින් සත්ව ඝාතනයේ සම්බන්ධ විග්‍රහයක් කළ අතර එම අදහස නිර්මල බුදු දහමට එකඟදයි කියලා තමයි පහදලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ කියන්නේ ඒකේ විස්තරේ මෙහෙමයි කියලා මේ පෙන්නන්නේ. ඒ රූපවාහිනී වැඩසටහනේදී එක්තරා දේශකයන් කෙනෙක් කරපු විග්‍රහය. කුකුලන් මස් පිණිස සාදන කෙනෙකු විසින් එක කුකුලෙකු සඳහා දරන හදන්ට දරන මූලික වියදම රුපියල් 100ක් කියලා හිතමු. කුකුලා මැරීමටත් රුපියල් 100ක් යයි හිතමු. විකුණන ලාභය රුපියල් 100ක් කියලා හිතමු කියලා බිල්ලා. එතකොට රුපියල් 300ක්. එනම් මේ කියන්නේ කුකුල් මාස් කිලෝ එකක් රුපියල් 300ක් වෙන හැටි. කුකුලා හදන්න ගිය මුදල, කුකුලා මරන්න ගිය මුදල, මරපු අසාධාරණ මස විකුණලා ගත්ත ලාභයට ගිය මුදල කියන මේ කාරණා තුනම එකතු වෙලා රුපියල් 300ක් හැදෙනවා. දැන් යම්කිසි පුද්ගලෙක් අවශ්‍යතාවයක් ඉදර ගිහිල්ලා මේ කුකුල් මස් කිලෝ එකක් රුපියල් 300ක් දීලා ගත්තොත් ඒ දේශකයන් වහන්සේ කියන්නේ ඔහු විසින් අර ඝාතනය කරපු සියලු කටයුතු වලට ලක් වෙලා ඒ පාපේ අයිති වෙනවා කියලා. දැන් මේක බොහොම සියුම් තැන. ක්‍රියාවාදී කියලා එකක් තියෙනවා ලෝකේ. අන්නේ ක්‍රියාවාදීෙන් බැලුවොත් මේ කතාව හරියට ගැලපීලා. ක්‍රියාවාදීට හරි. මෙන්න මෙහෙම දෙයක් තමයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන කාලෙදී සත්‍යක බුදුරජාණන් වහන්සේට ওই තර්කය ඉදිරිපත් කළා. ඔහොම තර්කයක් ওই විදිහම එකක්. මේ පව් පැත්ත පින් පැත්ත තර්කයක් ඒ ඉදිරිපත් කළේ. සත්‍යක බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්න පොරොන්දු වෙලා එයත් එක්තරා පරිබ්‍රාජකෙක්. එයත් ඔය මිනිසු දානෙ ගිහින් දෙන කෙනෙක්. ඉතින් මොකද කරන්නේ? යාලා දායක පිරිස හුඟක් හිටියා. බුදුරජාණන් වහන්සේට සංඝරත්නයට දානයක් දෙන්න අවශ්‍ය වෙලා ඒ දානෙ දෙන්න පොරොන්දුවක් වෙලා ඇවිදිලා අර තමන්ට දන් දෙන ගෙවල් වලට ගිහිලා කියනවා, පහු කරන්න එපා, හෙට දෙන දාන ඉක්මන් කරලා ගේන්න ඕනේ, උදේම අරන් ඉන්න ඕනේ. මොකද මම හෙට බවත් ගෞතමයන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයන් වහන්සේලාට දානයක් දෙන්න පොරොන්දු වුණා. ඒකින්ද මට ගේන දාන ඉක්මන් කරලා ගෙනilla. ඉතින් බොහොම ගරුත්වයෙන් ඒ මිනිස්සු මොකද කරන්නේ? උදේම දානේ හොයලා ගෙනත් දුන්නා. ගෙනත් දුන්නේ සත්‍යකටනේ. ඉතින් ඒ දානේ අරගෙන සත්‍යක බුදුරන් වහන්සේ වැඩියාම බුදුරන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා දන් දීලා මිටි අසුනකුත් අරගෙන බුදුරන් වහන්සේ කිට්ටුවෙන් පැත්තකින් වාඩි වුණා. වාඩිලා එක්තරා ප්‍රශ්නයක් සත්‍යකට වැටෙන හැටියට ඉදිරිපත් කළා. ස්වාමීනි, අද මම ඔබ වහන්සේලාට මේ මහා දානයක් දුන්නා. හැබැයි මේ දානේ මට තනියෙන් මම නිකම්ම දුන්නා නෙමෙයි, මෙහෙමයි හම්බ වුණේ. මට දානි ගේන පිරිස තමයි මට මේ දානි ගෙනත් දුන්නේ. ඒ නිසා තමයි මම ඔබ වහන්සේට දන් දුන්නේ. ඒ පිරිස දානි ගෙනත් දුන්නේ නැත්නම් මට අද ඔබ වහන්සේට දන් දෙන්න හම්බෙන්නේ නැහෙනි. ඒක නිසා මං අද මේ දන් දීමේ කරගත වින ඒ අයටත් අයිති. මම හිතන හැටි මේ ක්‍රියාවාදී තර්කේ සත්‍යක ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේට. දැන් අර මිනිස්සු කිව්වත් එහෙම එහෙම අපි තමයි දන් දුන්නේ, ඒ නිසා තමයි සත්‍යක බුදුරජාණන් වහන්සේට දන් දුන්නේ. එහෙනම් සත්‍යක බුදුරජාණන් වහන්සේට දන් දුන්නේ එකේ කොටස අපිටත් තියෙනවා. දැන් ඒකත් අර තර්කෙමයි. මේක පින් පැත්ත, අරක පව් පැත්ත, දෙකම ක්‍රියාවාද. බුදුරජාණන් වහන්සේ මේකට පිළිතුරක් දෙනවා. රාග සහිත වූ, දේශ සහිත වූ, මෝහ සහිත වූ පෘථග්ජනයෙකුට දුන්න දානයක යම් පිනක් ඇද්ද? සත්‍යකර ගෙනත් දුන්න මිනිසුන්ට ඒ පින ඇති. රාගක්ෂය වූ, දේශක්ෂය වූ, මෝහක්ෂය වූ තථාගතයන් වහන්සේට දුන්න යම් පිනක් ඇද්ද? ඒක සත්‍යකර හිදී. ද දැන් බුදුරන් වහන්සේ පෙන්නවා පින ගිය ක්‍රමවේදී. ඒක කර්මවාදී. ක්‍රියාවාදී නෙවෙයි. ඉතින් හොඳින් දැනගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඔය සත්‍යක කියන්නේ සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි. අද කාලේ හැටියට නම් මහාචාර්යවරු 10 දෙනෙක්ගේ මොළේ. හැබැයි ලෞකිකයි. එහෙම එකනි තමයි ඒ කාලේ හිටිය සත්‍යක කියන මහා පණ්ඩිතී. තර්ක වාද කරන්න ගිහින් මොන විදිහෙන් වා බෑ ත්‍රිවේද පරප්‍රාප්තයි. මොනවාම තර්ක වාද කරන්න ගියොත් දිනන්නවත් බෑ. හැබැයි කොච්චර ඉගෙන ගත්තත් මේ හිතේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා දන්නේ නැහැ. මොකද හේතුව? මේ හිත කියන්නේ මොකද්ද? හිත ප්‍රභේද මොනවද? ඒ හිතක හට ගන්නා වූ චෛතසික නැමැති කොටස් මොනවද? ඒ කොයි කොයි ආකාරද? මෙන්න මේ කියන කාරණා හිත පිළිබඳව දකින්න ලෞතරා බුදුරයන් වහන්සේ නමක් ඕනේ. උන්වහන්සේ නමක් ලෝකයට දුන්නාට පස්සේ ඒ දහම අනුසාරයෙන් ශ්‍රාවකයන් වහන්සේලා ඒ ස්වභාවය තේරුම් ගන්නවා. එහෙනම් ශ්‍රාවකයෙකුගේ ගැහුවොත් එහෙම බුදුරජාණන් වහන්සේ ඒ විස්තරය දෙන්න ඉසෙල්ලා මේ හිත් කී ආකාරයක් තියෙනවද ඇහුවොත් උඩබිය බලන්න තමයි සිද්ධ වෙන්නේ. උඩු හිත කියයි යටි හිත කියයි යට එක කියයි ඔහොම ඒවා කියනවා. හොද එක කියයි නරක එක කියයි ඒ දිහා දෙයක් දන්නේ. මේ හිතක මොනවද ක්‍රියාත්මක වෙන්නේ? හිත කියන එක මොන මොන උපකරණ වලද හැදිලා තියෙන්නේ ඇහුවොත් එහෙම එකක් හිතා ගන්නවත් බැ. එන මෙන්න මෙහෙ බැරි එක තමයි සරුවඥ ගෝචර කියන්නේ. මේ හිත පිළිබඳ දහම් සරුවඥ ගෝචරයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා සීත් 89ක් හැදෙන හැටි. චෛතසික 52ක් හැදෙන හැටි. 53ක් හදන සමතේ තුන් ලෝකෙම නැහැ. සීත් 89 කිව්වන විස්තර වශයෙන් 121ක් කියවනම් තව 22ක් කරන්න කෙනෙක් නැහැ. ඒ සරුවඥ ගෝචර දහම් වල හැටි. එදා හිත ගැන කතා කරන්න යනවනම් බුදු දහමේ යම් තරමක් ඒ ටික පවත්වාගෙන එනවනම් ඒක වටිනාකම දැකලා ඒ තියෙන තාක් කල් කතා කළ හැකි. ඊට අනුව ඒකෙන් පිටස්තර කතා කරනවා නම් නිකම් මුලා වෙච්ච භ්‍රාන්තිය කතා කරන්න පුළුවන්. ඇත්තක් නම් කතා කරන්න බෑ. එක එක කෙනාට ඕන විදිහට කතා කරලා හරියන්නේ නැති නිසා තමයි ඒ සර්වඥ ගෝචර දහමක් විග්‍රහ කළා දුන්නට පස්සේ ඒ පිළිබඳ වටිනාකම දන්න නිසා 2600ක් වසර ගිහිල්ලත් මහා තෙර පළපුරක් විසින් වෙනස් නොකර කිව්ව විදිහට ඒ අදහස් ටික අද වෙනකම් පවත්වාගෙන ඉනවා. ඒක තමයි ත්‍රිපිටක ධර්ම රත්නයේ කිව්වේ. ඉතින් ඒ තියෙන හරියෙන් අපි අරගෙන ඒ චක්‍රානුසාරයෙන් අපි ඒ යථාර්ථය දැනගන්නවා මිසක් අපිට ඕන ඕන හැටියට බණ කියන්න ගියොත් එහෙම කවදාවත් ඇත්තක් නම් කියවෙන්නේ නැහැ. එහෙමනම් බුදුවරු ලෝකේ පහළ වෙන්න ඕනේ නැහැ අපිට එහෙම බණ කියන්න පුළුවන් නම්. ඒ නිසා දහමට අනුකූලව තේරුම් අරගෙන ඒ අවබෝධය ලබා ගත්තට පස්සේ නම් කියන බණ ඊට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ න්‍යාය ධර්මයට එකඟ වෙනවා. ඒ න්‍යාය ධර්මයේ කපා හැරියොත් නම් කවදාවත් පුළුවන්කමක් නැහැ කෙනෙකුගේ ප්‍රශ්නයක් හරියට निराකරණය කරලා දෙන්න. ඔය මොන මොනවා හරි කියහිටන් පැටලෙයිය හැකි බුද්ධිලේ අතරමං එනවා වික්ෂිප්ත වෙනා මිසක් අවබෝධයක් කරගන්න බෑ. ඉතින් මේ හිත පිළිබඳ ඒක තමයි කිව්වේ. චේතනාවෙන් කෙරෙන එක තෝරාගන්න ගිහිල්ලා ක්‍රියාවයි චේතනාවයි එකට පටලෝලා මේ චේතනා චෛතසිකය කියන එකේ ස්වභාවය මොකද්ද? චේතනාව මුල් වෙන්නේ කොහොමද කියලා අර බුද්ධ දේශනාව තුළින් පෙන්නපු දහමහක් කළා නම් කෙනෙකුට හිතාගන්න බෑ. එහෙම කරන්න ගියහම තමයි එක එක වැල්වට aran කියන්නේ. එහෙනම් තේරුම් ගන්න ඕනේ ක්‍රියාවාදී කර්මවාදියක් වෙන්නේ නැහැ. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම බුදු පියාණන් වහන්සේ පෙන්නපු කර්මවාදී නැත්නම් ওই හිත පිළිබඳ විග්‍රහයත් එක්ක ඒක සම්බන්ධයි. නිගණ්ඨ නාථපුත්ත තමයි පින්නුවේ කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා දණ්ඩ තුනක්. දණ්ඩ කියලා හිතන් කිව්වේ මොකද්ද? යම්කිසි ආකාර ක්‍රියාකාරකම්. දුරකට කිව්ව වචනයක්. කාය කර්ම කියන එකට කාය දණ්ඩ කියලා වචනයක් කිව්වා. වචී කර්ම කියන්නේ වචී දණ්ඩ කියලා වචනයක් කිව්වා. මනෝ කර්ම කියන්නේ මනෝ දණ්ඩ කියලා වචනයක් කිව්වා. කර්ම කියන වචනේ තේරුම් ගන්න හැකියාවක්වත් තිබුණේ නැහැ නිකන්තනාද පුත්‍ර. ඒ නිසා මේ කර්ම කියන වචනේ බුදුරජාන් වහන්සේ ඇරෙන්න අනික් අයට තෝරා ගන්න බෑ ඉස්සෙල්ලා. ඒ කර්මය මොකද්ද කියලා අහපුහාම සමහරවල් පාප කර්ම පුණ්‍ය කර්මයක් කියලා හිතා ඉන්නවා. පුණ්‍ය කර්ම පාප කර්මයක් කියලා හිතා ඉන්නවා. කුසල කර්ම අකුසල කියලා හිතා ඉන්නවා. අකුසල කුසල කියලාත් හිතා ඉන්නවා. ඒ දහම තුනින් විග්‍රහ කරලා හරියට තේරුම් ගන්න අවබෝධ නොකරපු කෙනෙකුට මේවා වෙන් කරන්න බෑ. වෙන් කරන්න කතා කරන්න ගියොත් හැමතැනම පැටලෙනවා. ධර්ම අවබෝධයක් ලබන්න බෑ. ඊට පස්සේ තර්කවාදීයන්ට ගෝචිලා මනස වික්ෂිප්ත වෙනවා මිසක් සමාධියටපත් වෙලා හිටන් නිවි සැනසෙන්නේ නැහැ. ධර්ම විරුද්ධ වුණොත් එනිසා දකින්න ඕනේ මෙහෙම දෙයක්. බුදුරජාන් වහන්සේ දේශනා කර ධර්මයට අනුකූලව මේ හිතේ චේතනාව කියලා එකක් තියෙනවා. චෛතසිකය. ඒ චේතනාව කියලා කියන එක හොයාගන්න ක්‍රමයක් තියෙනවා. යම් කිසි කෙනෙක් හිතන කියන කරන කටයුත්ත කරනකොට තමන් තමන්ගේ චේතනා දැනගන්න ඕන නම් මොන අදහසින්ද ඔය කරන්නේ? ප්‍රශ්නේ නගන්න ඕනේ. ඇයි ඔය ඔහොම කරන්නේ? එතකොට ඒකට කරන්නේ මෙන්න මේ හේතුව උඩයි කියලා විසඳගෙන විසඳගෙන යන්න ඕනේ. අන්නේම විසඳගෙන ගියාම අර පාරගාතේ මුල් කරගෙන හරි අදත් ආදාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනාවාච පනුසාවාච සම්පාපලාප ආදි වාතේ මේවට හරි අවිජ්ජා ව්‍යාපාද මිත්‍යාදිට්ඨි කියන මේ දස කුසලයකින් නම් කෙලවර වෙන්නේ ඒ කාරණේ. අන්න ඒවා පාප කර්මයන් මුල් කරගත්ත චේතනා වෙනවා. කර්ම වෙනවා. පාප කර්ම ගොඩනැගින්නේ එහෙමයි. අපි යම් කිසි වෙලාවක් කරනකොට ඒ වැඩේ කළේ මොකක් නිසාද? මොකටද එහෙම කළේ? අන්නේ ප්‍රශ්නයක් මතු කරලා බලාගෙන යන්න ඕනේ. ඒතොල චේතනා මුල් කරගත ක්‍රමවේදයක් දකින්නෝ. අන්නේ ක්‍රමවේදයෙන් බලාගෙන යන්න ඕනේ. තමන් කොතෙන්ද ගම් කළාද කියලා. දැන් අපි හිතමුකෝ යම් කිසි මිනිස්සේ අසෘතවත් පුතාජනීක සෘතවත් හරිය සාහකය නොකරන දයන්නේ ඌරෝ හදනෝ කුකුලෝ හදනෝ. ඉතින් කුකුලෝ හදනට ඌරෝ හදනට මොකද කරන්නේ? ඒ හදන මනුස්සයා කඩෙනු කෑම ගෙනත් දෙනවා. ගෙදර තියෙන මොනවා හරි රොඩු බොරු තියෙනවා පොල් කුළු ටික හරි ඔන් ඔක්කොම දානවා උන්ට. දැන් අපි අහනවා ඇයි ඔය එහෙම දාන්නේ? මුන් ටික ලොකු කරගන්නද? ඇයි ලොකු කරගන්නේ? බර වැඩි වෙන්නනි. ඇයි බර වැඩි කරගන්නේ? එතකොටනේ ගාන ඉන්නේ කොහෙන් කරකිලා ගියා තන්ති වල ගිහිල්ලා අස්සල් එක තියෙනවා. ඉතින් මේකගේ මස්ටික ගන්නනේ. කොහොමද මස්ටික ගන්නේ? මැරෙනකන් ඉනවද? නෑ නෑ මැරෙනකන් ඉඳකන්නේ කවුද? මරනවා. එහෙනම් ඒක මොකටද ඔය හදන්නේ? මරන්න. අන්න එහෙනම් මරන්න ආපුහම මොකද අහුනේ? ප්‍රාණඝාත කියන පාප කර්මයට සම්බන්ධ ප්‍රාණඝාත කියන කාරණයට ගිහිලා ඉතින් නැවතුණා. එකක් අහුණා. එහෙනම් ප්‍රාණඝාතයේ සඳහා කරන්නා වූ වැඩක් ඔහු කරනවා. ප්‍රාණඝාතයේ අනුබලයක්. ප්‍රාණඝාත කිරීමක් කෙරවීමක් අනුබල දීමක් වර්ණා කිරීමක් කියන්නේ මේකට අහුවෙන යමක් කරනවා නම් මෙන්න ප්‍රාණඝාත චේතනාව හා සම්බන්ධ කටයුත්තක්. ඒක දකින්න ඕනේ. අපි හනවා කෙරෙගින් මොකද ඔතෙන්ට එලා ඉන්නේ තැනක් ගැන කියලා. සෙනග යන්නේ තැන. මොකද බස් එකට නගින්න වාගින්න නගින්න ඇත්තේ ඔයා. පොර කනවා බස් එකට නගින්න. ආපහු බැලලා ආයි ඉන්න බස් හෝල් එකටලා. ආයි පොර කනවා බස් එකක් ආපුවා මායි ආපහු වෙනවා. මොකද ඔය කරන්නේ ඔතෙන්ට එලා. දැන් යන්න දන්න අඳුර කෙනෙක් ඇහුවා නම් යාළුවෙක් ආව නම් කියන්නේ මොකද්ද? බස් එකට නගින වෙලාවට මිනිසුන්ට නිචි නැහැ. සාක්කුවේ පොකට් එක තියෙනවද? බස් එක නෑ ගන්න හදන්නේ. හොඳට එලි මහන්ට පේන්ඩ් එකක් තියෙනවා. ට්‍රක් ගාලා ගැහුවා කාකා ගැහුවා වගේ අදගත්තා ගියා. දැන් මොකද්ද වෙන්නේ? අන්න ඒතකොට අපි දකින්න ඕනේ එතෙන්ටලා ඇපුදිලා ඉන්නව නිකන් හිටගෙන ඉන්නව නෙමෙයි. ඒ මිනිස්සු ඇතෙන්ලා මොකද කරන්නේ? කාගේ හරි සල්ලි පර්ස් එකක් ගසා ගන්න සූසු දැනකටලා ඉන්නේ. එන එතන හිටගෙන බලාගෙන හිටියානා. ඒ හිටගෙන බලා ඉන්න වෙලාවත් මිනිහා පාපයක් කරනවා. ඒක දැනගන්නේ කොහොමද? ඔයා මොකද උතන හිටගෙන ඉන්නේ කියලා අපි අහනවා හොයලා. Taman tamange ahanawa ikku. Man ai wisala hidagena inne. Anne etawara dakinawa. Bus ekak enakota bus ekak naginna me senaka pora kala dagalenawa. Piri passe raakwe thiyenawa salli purse ekak. Bus ekak naginna widahata seat ekak hoya gena balaapurthiyen naginna dagalena misa. E wiladi salli purse ekak gana mataka ne. E patte balinne issara patte balanni. Piri passen pora kaka idala eka alda gatta. Giya. Mokadda kale? හොරකම. එහෙනම් දැන් ඔය උදේ පාන්දර කොහෙ යන්නද ලැහැත් වෙන්නේ කියලා අහනවා. කාරණේ නොකිව්වත් යන්න හදන්නේ මොකදද? බස් හෝල් එකට. ඇයි බස් හෝල් එකට යන්නේ? හිටගෙන බලා ඉන්න. ඇයි හිටගෙන බලා ඉන්නේ? බස් එකක් එනකම්. ඇයි බස් එකක් එනකම් ඉන්නේ? සෙනගේ එකට නගිනකම්. ඇයි සෙනගේ එකට නගිනා බලා ඉන්නේ? එතන පැල හිටන් හොරකමක් කරගන්න. එහෙනම් එතෙක් ඔහු කළා වූ යම් තරමක් සිටිවිලි පිහිටවලා කරාද යම් කිසි කටහිටක් ඒ සියල්ලම හොරකම හා සම්බන්ධයි පව්. මෙන්න පාප චේතනාවක් ගොඩනැගෙන ක්‍රියාවක් හොයාගන්න හැටි. යම්කිසි ස්ථානයකට එනවා දුෂ්චරිත ගතිවලට ගැලපෙන ස්ත්‍රී පුරුෂයෝ. බස් හෝල් එකේ හරි කොහේ හරි කමක් නැහැ තැනකට. වැඩපොලක් ළඟට හරි කොහේ හරි. උදේ පාන්දර නැගිට්ටා. හොඳට නා ගන්නවා. ගා ගන්නවා සෙන්ටිකකු තැඟ හැමතැනම. එක එක විදිහට කොණ්ඩෙත් හදා ගන්නවා. චිත ප්‍රහාදේ ඇති වෙන දෙයක් ලේන්සු හරි මොනව හරි කමක් නැහැ. ඇඳුම් මොනව හරි ආවිත්තම් ඔක්කොම ගන්නවා. හොඳට හැඩවැඩ බලනවා. සපත්තු දෙක එහෙම හොඳද? සිරිපු දෙක හොඳද? කුණු එහෙම ඇඟේ තියෙනවද නැද්ද? යනවා ගිහිලා ඉතින් බලනවා කණ්ණාඩිය නේද කොහොමද හැඩවැඩ. ඊට පස්සේ යනවා ඉතින් හොඳ ටිකක් ගෙහෙමෙහි ගිහිලා බලනවා ගමන එහෙම කොහොමද හිත ඇලෙන විදිහද ඔක්කොම කරේ ඉඳලා බලා ඉන්න බස් හෝල් එකේ ළඟටලා හරි අර වැඩපොලක් ළඟටලා හරි දැයිදී මොකද්ද මේ බලා ඉන්නේ? මිසදිරු කාමයකට නෑ මිත්‍යාචාර කාමයකට හේතු වෙන අරමුණක් හොයාගන්න. දැන් ඉතින් ඒ බලාගෙන තැනින් පස්සේ මොකක්ද වෙන්නේ? ගියා ගියා හොයාගෙන මුල. මොකද අද උදේ පාන්දර නැගිටේ. ඉක්මනට යන්න තියෙනවා විරස්සාවට යන්න. බොරුවක් හරි කිව්වනම් කිව්වත්. නැගිටියේ මොකද දහගුවාම නැගිටලා තියෙන කාලේ තමන් දන්නා උදේ. මොකද මේ අද කවදාද උදේ නාන්නේ හොදට? තමන් දන්නවා නාන කාරණේ. අද මොකද හොදට ඇඳගෙන ඉහිලා පියරු දාන්නේ සුවඳ ගාගන්නේ මොකද වෙනදල්ලේ හොදට? කාට නොකියවා තමන් දන්නා ඒ කරන්නේ මොකද්ද? ඊට පස්සේ හොඳට හොඳ අලුත් ඇඳුමක් හොඳට ගැලපෙන එකක් හැඩ වැඩ එකක් අඳිනවා. මොකද වෙනදාවල් නැති හොඳව හොය අඳින්නේ. මොකද අද නිවාරු දවස අද තමයි කෙල්ල කොල්ල යන දවස මග රැකලා ඉන්න යන්න මේ හදන්නේ. ඉතින් අන්තිමට ගිහිලා ওই විදිහකින් හිතෙන් යනකොටම දන්නා මොකද්ද? කාම මිත්‍යාචාරීකට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න හිතවිලි ක්‍රියාව දැන් නේද මේ නගන්නේ. අන්න චේතනාව හා සම්බන්ධයි කාම මිත්‍යාචාර චේතනාවට සියලු හිතවිලි ක්‍රියාවදන් නේදී. ඒ සඳහා නැගිට මොහොතේ පටන් කරපු සියලු වැඩ කටයුතු කාම මිත්‍යාචාරයේ පාපේ හා රැඳිලා බැඳිලා පවතිනවා. මෙන්න පෞ සිතවිලි පෞ වැඩ හිතා ගන්න ක්‍රමේ චේතනාව සම්බන්ධු. එතකොට ඒ වගේම යම් කිසි විදියකින් ওই කියන විදිය දස අකුසලයේම තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ ක්‍රමයට මුල් කරගෙන හිතන කියන කරන යම් තරමද්දී ඇද්ද අන්නේ ටික පව්. එතකොට යම්කිසි පුද්ගලෙ අර මසක් ගන්න ගියාම මස් කිලෝ එකක් ගන්න ගියා කිව්වහම ඔහුගේ ක්‍රියාවලිය තුල ඒක අවසානයේ කොතනින්ද බැලුවොත් තමන්ගේ සම්බන්ධයක් ප්‍රාණඝාතීද නැහැ. හැබැයි එක දෙයකට සම්බන්ධයි. තමන්ගේ මසක් කඩෙන් සල්ලි වලට ගන්න යන්න ලැහැත්ති වුණේ. ඒකට සම්බන්ධ සියලු ක්‍රියාවන් මේ මස ගේන්නේ. දැන් අපි බලන්න ඕනේ එක දෙයක්. මේ ගේන්න යන්නේ මොන જાතියේ මසක්ද? අයිතියෙන් අසාධාරණයෙන් හිංහිසා කරලා හදපු සත්කේ මසක්. එහෙනම් ඒ සතා හදලා තියෙන්නේ මාස හදලා තියෙන්නේ යම් කිසි කෙනෙක් ඒ සතා ගෙනින්ද ගියා යව සතා ගෙනව ඔක මරපන් එක මැරුවා එක මැරෙව්වා ඒ ලාදී සතා බය වුණා කෑ ගැහුවා ඔය කාරණා ඔක්කොම සිද්ධ වෙනවා ඒව එකක්වත් අහන්නේ සතා මැරුවා දැන් හතර ආකාරයක පෞ සිද්ධ කළා අසාධාරණේ සිද්ධ කළා හදාගත්ත ගුලියක් හම්බ වුණා ඒක තමයි මැරිච්ච කුකුලගේ මාස් ගුලිය දැන් උතර තියෙනවා පෞ හතරකින් හදපු අසාධාරණ මාස් ගුලිය එහෙනම් මම ගේන්න යන්නේ අසාධාරණ මාස් ගුලියක් ගේන්න ගියා නම් ගැලපෙන්නේ නැහැ ඒක හිතන්නේ ඒක පාපේ නෙමෙයි ඒකත් වැරදි තමා ඒක අයිතියක් අසාධාරණයක් ප්‍රාණඝාත පාපේට ඒකත් එක සම්බන්ධයක් නැහැ නමුත් එක දෙයකට සම්බන්ධයි මොකද්ද බලෙන් හරි මංකොල්ලෙන් හරි අනුන් සතු දෙයක් අරගත්තා නම් අන්න ඒක අයිති කරගත්තා නම් ඒ සම්බන්ධයෙන් ප්‍රිය කළා නම් ඒ හා සම්බන්ධයක් ඒකේ සිද්ධ වෙනවා එහෙනම් අයිතු සහගත අන්දමී යම් කිසි හිමි නැති දෙයක් හිමි කරගත්තොත් ඒක නොදුන් දේ ගත්තා වෙනවා ඒ නොදුන් දේ යම් කිසි කෙනෙක් අරගෙන ඒක ඒ සම්බන්ධයේ තියෙන තාකල් නොදුන් දියා පරිහරණය කරන්න ඕන බවට පත් වෙනවා ඒක නිසා ඒ මාංශයේ පවත්ත මාංශයකුත් නෙමෙයි පාංශු වල මාංශයකුත් නෙමෙයි යමිකේ හිමිකම අත්හැලා විසි කරලා දැම්මා නම් ඒක ඊට පස්සේ ඒක කුණු වෙලා පස් වෙලා යන එකට වැටෙනවා මිසක් අර කියන්නා වූ අසාධාරණේ සකස් කරපු දෙන්න සම්බන්ධය බිඳිලා යනවා ඒක පාංශු වල දෙයක් හැවත් විසි කරලා දාපු මසක් වෙනවා ඒක ගත්තයි කියලා නැවත වාරිය කවුරුවත් අර අසාධාරණ අයුක්තිය කරලා හිටන් මස්කේ නහල්ලා විකුණලා හදන තියෙන සම්බන්ධය නැති වෙනවා. ඒතර මොකද සිද්ධ වෙන්නේ? අයිතු අසාධාරණ කරලා හිටන් ගත්ත දේවල් වලින් ජීවත් වෙන්න හොඳ නැහැ කියලා සම්මා ආජීවයක් තියන අය. ඒ මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙන්න හොඳ නැහැ කියලා ඒක අයින් කරගන්න ඕනේ. අයිතියෙන් අසාධාරණෙන් ජීවත් වෙන්න එහෙම හදාගත්ත දේෙන් ජීවත් වෙන්න මට ඕනේ නැහැ. අන්නේ අදහසෙ තෙන්ට එන්න ඕනේ. ඒ නිසා එහෙම කෙනෙක් අයිතුකම් කරලා අසාධාරණකම් කරලා හිංගි හිංසා කරලා හොර බැර වංචා කරලා තියෙනවා දැක්කනම් එහෙම දෙයක් එක්කලා ජීවත් වෙන්නේ නැහැ. කැමති නැහැ එහෙම මේකට. එක්තරා පන්සලක අරන්නේ පන්සලක දැන් හුඟක් ඉස්සර වෙච්ච එකක්. ඒ කියන්නේ ඉස්සර කියන හුඟක් ඉස්සර නෙමෙයි අවුරුදු 40කට 50කට විතර ඉස්සෙල්ලා. වැදගත් සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා. එක ගොවි ඈත ගමක ගමලක් යනකොට හොඳේ ලස්සන්ට කරල් පැහිලා තියෙන කුඹුරක් දැක්කා. ඒකේ කොයන් හරි සරුයි. වී වර්ගයේ මොනවද කියලා දන්නේ නැහැ. නමුත් හාසාවේ බෑ වැළුවා මොකද කරන්නේ? අර යන ගමන් පාරයින් තිබිලා අරකින් අර හොඳේ සරුවර තිබිච්ච ගහකින් වී කරලකින් ඇට ටික සූරාගෙන හතේ උණ්ඩි කරගත්තා. ඒ ටික උණ්ඩි කරගෙන ගෙදර ආවා. දැන් ගොවි මහත්තයාට හරි ආසයි අර මහා සරුවට හැදිච්ච කුඹුර දැකලා මොන වී වර්ගයක් දන්නේ හරි සරුවී එක අස්වැන්න කියලා. මේක බලන්න ඕන කියලා අර වී ටික තියා ඉඳලා. එයාත් කුඹුරු වැඩ කරන ගොවියෙක් පුංචි අල්ලියක් වගේ පොඩි කෑල්ලක එදා ඒ ටික වෙනම වැපිරුවා. වැපිරුවාට පස්සේ බලනකොට හොඳ අස්වැන්නක් එකේ තියෙනවා අනික් වඩා වඩා. ඒ ගස්තිගෙන් ගත්ත අස්වැන්න ටික ඇති වුණා. සෑහෙන ප්‍රමාණික වපුරා ගන්න. දෙවෙනි සැරේ වපුරලා බලපුවාම හොඳ අස්වැන්නක් තියෙනවා අනික් වඩා වඩා. ඒ අස්වැන්න ගත්තාට පස්සේ එයාගේ තියෙන කුඹුරු ටිකේ වපුරන්න ඇති වුණා ඒ ටික. අවුරුදු එකමාරක් දෙකක් යනකොට මේ ටික වෙලා ඉවරයි. දැන් මේ හදාගත්ත කුඹුරේ අර අලුතෙන් හදාගත්ත අස්වැන්නෙන් දානයක් හදාගත්තා. දානයක් හදාගෙන එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මේ කාලේ හිටපු කෙනෙක් දැන් උන්වහන්සේ අපවත් වෙලා හම්බෙන්න ගියා. ගිහිල්ලා හිටන් මේ දානි දීලා තව දානි බාර ගන්නත්තේ නැහැ විස්තරයක් කිව්වා. ස්වාමීන් වහන්සේ මේක සාමාන්‍ය දානියක් නෙමෙයි හරි වැදගත් එකක්. මොකද්ද ඒ වැදගත්කම? ඉතින් ඔය කියලා හිටන් වැදගත්කමේ විස්තරය කිව්වා. අර වී අහුර ගලවාගෙන ආපු තැන ඉඳන් කරපු වැඩ පිළිල ඔක්කොම. ඒ පාරේ උපාසක මහත්තයා ওই දානි පැත්තකින් තියන්න. ඔය දානේ මට හිමි නෑනි. ඇයි හාමුදුරනි මං කරු වරද? අර වියහුර හොරෙන් නේද ගෙනාවේ? ඒ හොරෙන් ගෙනාවු වියහුරෙන් හදාගත්තක නේද ඔය තියෙන්නේ දිගටම? ඉතින් ඕක දැන දැන මං කොහොමද ඕක ගන්නෙ? හොරකම් කරලා හදාගත්ත ඒවා මං පෝෂණය කරලා අරන් ඉඳි පාරයන්ඩ ඕක. අනේ ස්වාමීන් වහන්සේ ඔයක මං මිච්චර බරපතල වරදක් බව දන්නේ නැහැ. මම මේකේ මිදෙන මොකද කරන්න ඕනේ කොහොමද කරන්න ඕනේ? එහෙමනම් ගිහින් හොයාගෙන යන්න ඒ කුඹරෙන් වීගත ගොවි මහත්තයා කවුද කියලා. හොයාගෙන ගිහිල්ලා එයාට බුලත් අතක් ගිහිල්ලා හිටන් ගෙනියන්න. දීලා එයාට කියන්න විචදී. විච වරද කමා කරගන්න. කමා කර නිවෙරලා හිටන් එයා කමාව දුන්නොත් ඊට පස්සේ දානි හදාගෙන ඉන්න. ඔය හාල්ලොනි. එහෙම වුණොත් මම ඔක පිළිගන්න. හැබැයි අර උපාසක මහත්තයත් හරි වැදගත් උපාසක මහත්තයෙ මේක ඇත්ත සදබල හොරකමක් කියලා නොහිතා කරපු වැඩක් නිසා. මේක බරපතලකම තේරුණා. තේරලා මොකද කරන්නේ? ගොඩෙන් වටෙන් ගිහිල්ලා හොයාගත්තා හොඳ ගොවි මහත්තයෙකේ කුමර අයිතිකාරය. එහෙම හොයාගෙන ඉවරලා මොකද කරන්නේ? එකපාරේ යන්නේ නැතුව කැවුම් කදක් එහෙම හදාගෙන කෙහෙල්කන් ඉදවාගෙන ඒ කාලෙ සිවිච්ච සිරිත ඔය විදිහට හදාගෙන ඉවරලා හිටන් නෑදෑ ගමනක් යනවා වගේ. අර අලුත් ගොවි මහත්තයා හම්බෙන්න ගියා. එම් ගිහින් කතා කළා හිටා ඉතින් ආව ගාව මම මේ ආවේ මගේ කිව්ච වරදක් කමා කරගන්න. මොකද්ද මට කරපු වරද? මං මේ ඔබතුමා දැක්කෙත් අදනි. අර ගොවි මහත්තයාත් එහෙම කියනවා. වෙච්ච සිද්ධිය කිව්වා. ඉතින් ඕක ඔය තරම් සදබල විදිහට හිතලා ගත්තේ. මේක හිතුවේ මෙන්න මෙහෙම අර හාමුදුරුව ගැනත් කිව්වා. හරි වැදගත් දෙයක් නේ. මම දැන් වැදගත් කාරණා හුඟාක් මට හම්බ වුණා. අර සීලවන්ත ගුණවන්ත හාමුදුරුවනේකින් අද මේ කාලේ වචනයක් අහන්න හම්බුන එකත් මට ලොකු දෙයක්. ඒක වරදක් කියලා පිළියාලගෙන ඉලා මේ විදිහට කමා කරගන්න ආපු මේ ගොවි මහත්තයත් මට ලොකු දෙයක්. අද මේ මට ලොකු වාසනාවක් පහළ වෙච්ච දවසක් කියලා බොහොම සන්තෝෂයෙන් සමාව දීලා එකතු වෙලා කාලා බීලා යයන් උන්වහන්සේ හම්බෙන්න මාත් යන්න ඕනේ කියලා දෙන්නම එකතු වෙලා දානෙකුත් හදාගෙන උන්වහන්සේ හම්බෙලා ගිහිල්ලා සාකච්ඡා කරලා දාන දීලා අතුරු වෙලා ආවා. ඇදින් වල්ලකොර දැක්කා විශේෂ සිද්ධියක්. අර අලුත් ගොවි මහත්තයාගේ ගෙදරට යනකොට ඒ ගෙදර ඉන්නවා කාන්තාවා. දැන් මේ කට්ටිය එකතු වෙලා ඉවරලා හිටන් අර දාන්න දෙන්න එනකොට දන්නවා අර වියහුර අරංගිය විද මහත්තයා ගෙදර හොඳ තරුණෙයි. එයාගේ පුතේ පස්සේ කිව්වා අපි යාළුකම නෑදෑකම කරගමු. හරි වැදගත් උතුමන්ට උතුමන් හමු වීම. එහෙනම් මගේ දුවෙක් ඉන්නවා මගේ වත්කමලක් ගැලපෙනවා ඔබලෑ වත්කම් සියල්ලෙන් හොඳයි. එනවා ඉතින් මේ දෙන අතර විවාහයක් කරමුද කිව්වහම දෙගුල්ලව කැමතිලා ඒ ටික සිද්ධ කළා. ඊට පස්සේ ඥාති පරපුරක් වුණා. ඒ සියල්ලෝ මේකතු වෙලා අර පින්දහම් කරගෙන යහපත් කටයුතු සිද්ධ කරගත්තා. දැන් මේක වෙච්ච සිද්ධියක් අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා. දැන් වැදගත් දෙයක් තියෙනවා. අර පුංචි දෙයක් වුණත් හොරකම හා සම්බන්ධ දෙයක තියෙන. කඩකිලුට අයින් කළොත් කොච්චර යහපතක් වෙනවද? ඒක හරි වැදගත් වෙනවා. සමගිය සමාදානය ඇති වෙන්නත් ඒ වගේම යහපත් ගුණ ධර්ම ඇති අයගේ සම්බන්ධයට ඒ වගේම ආර්ය ධර්මයේ ප්‍රගුණතාවයට වැදගත්කම ශීඝ්‍ර වශයෙන් දියුණු වෙන්න මේ සියලුම අංශේ වැදගත් වෙනවා. අර අයුතු අසාධාරණ මාත්‍රයක්වත් නොකරනවා කියන දේ හිටියොත් ඒ නිසා අපි දකින්න ඕනේ අයුතියෙන් අසාධාරණයෙන් ගොඩනගාගත්තේ වෙන ජීවත් වෙන්නේ නැහැ කියලා අපිට හිතා ගන්න පුළුවන් නම් හරි වැදගත්. ප්‍රාණඝාත කියනවා මොනවද කරන්නේ එතකොට? ප්‍රාණඝාත කියනවා ඒ වගේ දහස් ගුණයක් ලොකු ඉන්නේ බරපතලයි ඉන්නේ. ඉන අයිතියෙන් අසාධාරණයේ හදාගත්ත දෙයකින් මම ජීවත් වෙන්නේ නැහැ මගේ පිරිත් ජීවත් කරවන්නේ නැහැ කියලා යම්කිසි අයට එහෙම හිතා ගන්න පුළුවන් නම් ප්‍රාණඝාතය කරලා ජීවත් වෙනවා කියන එක කොහොමවත් වෙන්නේ නැහැ. හොරකම් කරමින් ජීවත් වෙනවා කියන එක කොහොමවත් වෙන්නේ නැහැ. එහෙම කෙනෙක් කරපු දෙයකින්වත් අපි ජීවත් වෙනවා කියන එක වෙන්නේ නැත්නම් එතන පාපයක් තියා මොනවත් අහලකට ඉන්නේ නැහැ. ඉතින් ඕක අපි එහෙම තියෙද්දි නැතිපව් පලවන්න හොඳ නැහැ. අපිට හිතුව හැටියට ක්‍රියාවාදී හේතුඵල ඇතුව හරියටම දකින්න ඕනේ. ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඒකේ උදව්කාරිය වෙන්නේ මෙහෙමයි, අනුබල දුන්නා වෙන්නේ මෙහෙමයි, ඒක පව් වෙන්නේ මෙහෙමයි. ඒ ආදි වශයෙන් දකින්න ඕනේ. දසාකුසලයෙන් සිද්ධ කරපු යමක් ඇට්ටන් ඒක අසාධාරණින් ගොඩනගපු දෙයක් බව දකින්න ඕනේ. එහෙම ගොඩනගපු දේවල් වලින් වෙන් වෙන්න පුළුවන් නම් හැකිතරම් නිදහස් වෙන්න ඕනේ. නිදහස් වෙන්න බැරිම කාරණයක් තිබුණනම් අනී මෙබඳු දේවල් වලින් මට කිසි කාලෙක සම්බන්ධන වෙන්න හේතු නොවේවා කියලා අදිෂ්ඨානයක්වත් තියාගන්න ඕනේ. එතකොට ඔහු කරන කටයුතු එහි බැඳීමෙන් තොරයි. චන්දරාගයෙන් තොරව යම් දෙනෙක් කටයුතු කරනවා නම් සසර ගමනේදී එහෙම තැනක උප්පත්ති ඇති කරන්න හේතු නැතුව යනවා. එහෙනම් අයිතු අසාධාරණ ජීවත් වෙන අයත් එක්කලා යම් කිසි ජීවනෝපායක් ඇද්ද පැවැත්මක් ඇද්ද ඊළඟ අද්භව එබඳු අය අතරින් ඈත් වෙන්න සිද්ධ වෙනවා. ඒකෝ දේවත්වයටයයි බ්‍රහ්මත්වයටයයි සසර ගමනක් කෙලවර කෙරේ. ඉතින් අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා. එහෙම තේරුම් අරගෙන කටයුතු කරගන්න ඕනේ. එහෙම නැතුව මේ තර්කවාද කරමින් දේශනාව පැත්තකින් තියලා අපිට ඕන හැටියට පිම්පාවමයි ඉඳ ගියොත් අපි කියන්නේ මොනවද කියලාවත් අපිට තේරෙන්නේ නැතු යනවා. අන්තිමට අධර්මයක් ධර්මයයි කියලා කිව්වා වෙනවා. ඒ හේතුවෙන් වැරදි ආකල්පයක් බුදුදහම කියලා දුන්නා වෙනවා. ඒක ලොකු විනාශයට හේතුවක් වෙනවා. ඉතින් ඕක තේරුම් අරගන්න ඕනේ මේ විදිහට.